අනන්ත කීරස අනන්ත කීරස
අනන්තගිරස ප්‍රීමිත මිතුරන් අපි ඊළඟ ගීත දිලිප මේක වැඩිපුර ඇහිච්ච නැති හැබැයි මේ චිත්‍රපටය බලපුවම මගේ හද බැඳගත්ත ගීතයක් බොහොම හිතට කාවෙදිච්ච ගීතයක් ඒ බව කිව යුතුයි. මල්කැකුළු චිත්‍රපටය සේන සමරසිංහ විසින් නිර්මාණය කර ලද්දි ගාමිණී ෆොන්සේකා සෆාරින ලයි ප්‍රධාන චරිත නිරූපණය කර ලද්දි එතකොට සංගීතය සරත් දසනායකගේ ගීත රචනා කළේ සෝමපාල ලීලානන්ද බණ්ඩාරකේ විජිතුංග වගේ අය. ගීත ගායනය සඳහා ඒ අවස්ථාවේදී සේන සමරසිංහ කැඳවා ගත්තා ඒ කාලයේ හිටපු අතිශය තරුණයින්ව ඔහුගේ සාමාන්‍ය යාවජීව ගායන ශිල්පියා සමග කියන්නේ මලවරච්චි සමග ප්‍රියා සූර්යසේන කැඳවා ගත්තා. එතකොට ශාමි ෆොන්සේකාව මේ මල්කැකුළු චිත්‍රපටයේ ප්‍රධාන ගීතාවලිය සඳහාම භාවිත කළා. ඒ වගේම කිවේතුයි රේෂන් ආනන්ද සරත් දසනායකගේ ප්‍රධාන වාදක කුණ්ඩලයේ හිටපු කෙනෙක් ඔහුටත් අවස්ථාව ලබා දෙන්නට සරත් දසනායකට හැකියාව ලැබුණා. මේ ගීතය අහන්න මං හිතන්නේ ගීතය අහපු ගමන් දිලිපට මතක් වෙයි වැඩිපුර ඇහෙන්නේ නැති ගීතයක් ප්‍රියමිත්‍ර මිත්‍රනේ. මේ චිත්‍රපටයේ මට මතකයි ගීත 8කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. හැම ගීතයක්ම එකිනෙකට නොදෙවිනි ගීත බව කිවේතුයි. මේ ගීතය අහලා ඊට පස්සේ ඉතුරු ටික ගැන කතා කරමු.
Thank you.
මල්කැකුළු චිත්‍රපටයට ගැයුකියක් ශාමි ෆොන්සේකා, ප්‍රියා සූර්යසේන, ග්‍රේෂන් ආනන්ද සමග තව එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි බන්දු සමරසිංහ. ඒ කියන්නේ මට මතක විදිහට විමල් කුමාර ද කොස්තා, කරුණරත්න හඟවත්ත, බන්දු සමරසිංහ සහ පරිණා ලායි තමයි ගාමිණී ෆොන්සේකාට ඇවිටිලි කරනවා. නැවත ඔවුන්ගේ ඒ නර්තන කණ්ඩායමට පැමිණෙන්නේ කියලා පොඩි විරසකයක් සිද්ධ වෙච්ච නිසා.
මේක මේ 78 නැත්නම් 77 වගේ
80 දශකයේ මුල් භාගයේ වගේ
මට ඊට කලින් කලින් කළුම් මට මතකයි. මොකද මේක මේ කළු සුදු චිත්‍රපටයක්
අනිවාර්යෙන්. එතකොට මේ ඉන්න අනතුරු අපි කතා කරන්නේ අතර මේ කුත්සති අපාතරින් වියෝ වෙච්ච ලෝකනායකෙක් කාගෙත් ආදරයට සාවධානයට පත්‍ර වෙච්ච, ඒ වගේම ඒ ප්‍රසාදය දිනා ගැනීම සඳහා අවංක කැපකිරීම කරපු අනික් අයට පරමාදර්ශයක් වෙච්ච කෙනෙක් ඒ තමයි නෙල්සන් මැන්ඩෙලා.
ලෝකේ උස කළු තාත්තා.
ඔව්, එහෙම තමයි හඳුන්වන්නේ. මොකද ප්‍රථම කළු අප්‍රිකානු රාජ්‍යපාලකයා දකුණු අප්‍රිකාව. ඒ කියන්නේ 1918 එතුමා උපන්නේ, 2013 මිය යද්දී වයස අවුරුදු 95යි දිලිප. 1994 ඉඳන් 99 කාලේ තමයි ඔහු රාජ්‍යපාලනය කරලා තියෙන්නේ. බිරියන් 3 දෙනෙක් ඉන්නවා, දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. වර්ගවාදය තුරන් කිරීම සඳහා විශාල, ඒ කියන්නේ පැට්‍රිස් ලුමුම්බා දියත් කරපු ඔහු මතවාදය මතය ඔහු කියන්නේ ප්‍රායෝගිකව කිරීමට හැකියාව ලබා ගත්ත නැත්ත හැට තමයි ඔහු හඳුන්වන්නේ.
ඔහුගේ ජීවිතයේ අවුරුදු 27ක් හෝ 29ක් ඔහු හිරකරුවෙක් වශයෙන් තමයි ගත කළේ. ඒ හිරගේ හිටපු මැන්ඩෙලා එළියට එනකොට තවත් විශාල දැවැන්ත චරිතයක් වෙලා තමයි එළියට ආවේ. මොකද ඔහු හිරගේ හිටපු කාලය තුළ ඔහුගේ අනුභවය වැඩුණා මිසක් ඒක මේ පුංචි කරන්න කාටවත් බැරි වුණා. මේ දකුණු අප්‍රිකාවේ තිබිච්ච මේ වර්ණභේදවාදය මේ ලෝකයේ තිබිච්ච දරුණුතම පීඩාකාරී දේශපාලන මේ තත්ත්වයක්.
කියන්නේ කළුසුදු ભેදය.
කළුසුදු ભેදය. මේක නිමා කරපු තැනැත්තා සහ මේ 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 මේක කළ හැකිය. මනුෂ්‍යත්වයේ වෙනුවෙන් මේ කළ හැකිය කියන දේ සංකේතවත් කරපු තැනැත්තා තමයි නෙල්සන් මැන්ඩෙලා. ඇත්තටම ඔහුගේ මේ මේ දකුණු අප්‍රිකානු මේ වැසියෝ ඔහුව මේ මේ කියන්නේ මිහිපිට දෙවියෙක් හැටියට තමයි සැලකුවේ. ඔහු මේ දේවාත්මයක් හැටියට තමයි සැලකුවේ. ඔහු ඇත්ත වශයෙන්ම ඔහුගේ මරණයෙන් පස්සේ මොනව වෙයිද කියලා දන්නේ නැහැ, මේ රටට මොනව වෙයිද කියලා දන්නේ නැහැ කියන මතය තමයි ඔවුන් හිටියේ. නමුත් තරමක් අසනීප තත්ත්වයෙන් පසු වී මේ ගිය අවුරුද්ද පුරාම ඔහු රෝහල් ගතව මේ වෙන්න සිදුනා පිටින් විට ඔහු බොහොම මේ නිෂ්කලංක විදිහට මේ මරණයට පත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ මරණත් එක්ක මේක මේ දකුණු අප්‍රිකානුවන්ගේ සංස්කෘතිය හැටියට මේ මේ ඔවුන් මේ ඉතා බොහොම මේ මන්දගාමී රිද්මයට නටමින් තමයි මේ 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 මරණයේ ශෝකය
බෙදා
හදාගන්නේ.
ඒ වගේම මේ ඔහු පාලනයට කෑදර කෙනෙකුත් නෙමෙයි. 1994 ඉඳන් 99 කාලේ පමණයි ඔහු රාජ්‍යපාලනය කළේ. තවත් කෙනෙකුට භාරතීය ඔහු නික්ම ගියා. කියන්නේ ඔහු කළ කී දෑ පිළිබඳව ඊට පස්සේ තමයි කියන්නේ අගේ කරන්න පටන් ගන්න. ඒක ඔහු දැන හිටියා. ඔහුගේ පෞෂ්‍ය විසින් කළ කී දෑ තමයි ස්ථාපිත වෙලා තිබෙන්නේ. ඉතින් ඒ ගැන තවදුරටත් දැනෙන්න ඉඩහැරීම සඳහා තමයි ඔහු නික්ම ගියේ. මොකද ඔහුට අවශ්‍ය වුණේ රාජ්‍ය පාලනය කිරීමම නොවේ, එතනට ඇවිත් අර ඉතිහාසය වෙනස් කරලා කළු ජනතාවට සම්පූර්ණ නිදහස සහනය ලබා දෙන්න.
ඒ වගේම කැලුම් මේ ඔහු අත්අඩංගුවට පත්වන විට ඔහු තරුණ වී හිටියේ. ඔහුගේ ඒ කාලේ මේ පින්තූරයක් දැක්කොත් ඔබට හිතේ බොහොම දරදඬු මේ උස මහත මේ පුද්ගලයෙක්, බොහොම රණකාමී පෙනුමක් තිබුච්ච කෙනෙක්. නමුත් එලියට ආපු මැන්ඩෙලා ඊට වඩා හාත්පසින්ම වෙනස්, බොහොම නිවුණු මැන්ඩෙලා කෙනෙක්. ඔහු ඊටත් වඩා අර බලාපොරොත්තු වෙච්ච චරිතයටත් වඩා මේ වෙනත් ආකාරයක අනුභවයක් ඒ ඔහුගේ මේ රටේ මිනිසුන් කෙරෙහි දැක්වුවා. මිනිසුන් ඔහු පිළිගත්තේ ඇත්තටම ඔහු මේ මනුස්සයෙක්ට වඩා උතුම් කෙනෙක් හැටියට.
ඔව්. ඔහු නිසා ඔහුගේ මහතර දෙවෙනි බිරිඳ තමයි විනි මැන්ඩෙලා. ඇය
බිහිවිනකට චරිතයක්
චරිතයක් බවට පරිවර්තනය වුණා. ඒ කියන්නේ නෙල්සන් මැන්ඩෙලා එන්න පෙර ආතුව ගීතයක් ගැයුණා මේ කළු ජාතිකයන්ට නිදහස ලබා දීම සඳහා ගීත ගණනාවක් ගැයුණා. ඒ ඉන්න එක් ගීතයක් මම මේ නෙල්සන් මැන්ඩෙලා සිහිපත් කිරීම උදෙසා මම තෝරගත්තේ. මේක ඇත්තටම බිහි වෙලා තියෙන්නේ 1988 දී මේ මා වාදනය කරන ගීතේ. ඒ තමයි මේ දැන් වර්තමානයේ 65 ඇති වී 65 පසුවන එඩි ග්‍රාන්ට් ගායනා කරේ. ඔහුත් රෙගේ සම්මතයේ ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක්. ඒ වගේම මේ බ්‍රිටිෂ් ගායනාවේ ඉපතර බල තියෙන බටහිර ඉන්දිය කුදිව්හි. එතකොට වර්තමානයේ ඇත්තම ඔහු එංගලන්ත පුරවැසියෙක්, ලන්ඩනයේ ජීවත් වන්නේ. ගිටාරේ තමයි ඔහුගේ මූලිකම භාණ්ඩය. ඔහුට දැනිච්ච ස්වභාවය ඔහු පැහැදිලිවම මේ වර්ගවාදයට එරෙහිව ඔහුගේ ගීතයෙන් සටන් කරපු කෙනෙක් එඩි ග්‍රාන්ට්. ඉතින් ඔහු ජොහන්ස්බර්ග් අපිටත් බලාපොරොත්තුවක් දෙන්න කියලා. ජොයනා ගිව්මි හොප් ජොයනා කියන ගීතය ඇත්තටම සැහෙන දැනුණ එකවරම නෙල්සන් මැන්ඩෙලා ඇවිත් පාලකය වුණාට පස්සේ ඒ ගීතයේ තිබිච්ච අගයත් වැඩි වුණා කියලා කිව්වොත් නිවැරදි.
අපි මේ හිතුවතුන්ට මේක නුහුරු ගීතයක් නෙමෙයි. ඔන්න අද කැලුම් කිව්වා මේ ඒ ගීතේ පසුබිම. මොකද මේ නැත්තම් මේ ගීතේ අපි පාවිච්චි කරන්නේ නිකන් මේ කොහෙරි දාලා මේ නටන්න විතරයි. නමුත් මේ ගීතේ තියෙන විශාල දේශපාලන කතාවක්, ජොහන්ස්බර්ග් නගරේ තිබිච්ච පීඩාකාරී
පරිසරය
තමයි මේකෙන් කියවෙන්නේ. නෙල්සන් මැන්ඩෙලා ඊට අවුරුද්දකට හෝ දෙකකට පස්සේ තමයි අවුරුදු 27ක සිර කාලෙන් පස්සේ එළියට ආවේ.
ඔව්. මේ ගීතය අහන්න ප්‍රේමිත මිතුරු මේ ඔබ අර දිලිපකේ වාගේ වෙන විදිහකට අහලා තියෙන දැන් අදහන්න. මේක තියෙන්නේ අපේ ලේ අරගෙන අපිව මරණයටපත් කළා. හැබැයි මේ සියල්ල නිමවටපත් වෙනවා. හොඳයි අපිට අපේ නිදහස ලබා දෙන්න ඒ සියල්ලටම හිලව් වශයෙන්. එඩි ග්‍රාන්ට්.